Minister Dr. Susil Premajayanta, you have 15 minutes.
Garu Mulasna Ruda Mantri Tumani, Ada Sabhava Kaltabi me Mema Yojana Vedi, Usheshema Mama Sabana Katamitana, Parliament to Mantri Varekinika Tata, Dedahinala, Amun Mama Adihapan Amanti Vare. Mamika Baragate, petrol polling, Dows at a Paya Dahagroda with Dulia Kapala, Gas Nati, Arubudakari Avastavak. Dedas Dahaname, Covid Dahaname Nisa, Dahaname Agabage, Visa Visieke, Merate Laksha Hatalistaka, Pasalvela, Darwanta, Raja Pasalvela, Adihapanava Saimuna, Sita Panas, the Hatadakwa. Me Vadima Balapamata Laku Pirisatamai primary section. Mama Dang Udekaranti Chakatawa Davalta Gatte Me Hamotam Balagana Mande Payak Gatakala Payak Parakwila Gihilla UNICEF sang with the Hani Dedas Visa Visieka Visideka Varshavala Merate Dahadaha Daru Sample like a Ketakaragan. Karapu survey may survey report take a base call. Make a Sankhya like an Adatiantino. Master Tunagata Kaling Abe Amatian She, UNICEF Fayatane, UNDP, Koika, may partners are thicker. Adyahavana Baladarin Tunsia Kek Palat Kalapa Genala, primary education take a workshop Prakati. May Pratipala Prakashira Patkala. May Tatu Nisa, parent Pachtach Darwange, literacy and numeracy. Grade 3 AK. It's alarming. It's alarming. Matame Sabai Kianava Shene. Literacy and numeracy. Sierra Dahatarai, Dahatai. Grade 3 AK Darwange Savara Palatula. Make a decade to a Covid Dahanaminisa Pasal Vesim. තව ප්‍රධාන හේතුව තමයි ප්‍රාථමික අංශයට පුහුණු ගුරුවරුන් නොයදවීම. නොයදවීම. ඉතින් අපි කොහටද මේ යන්නේ? මෙන්න මෙවැනි වපසරියක් තුල අපි ගත්තොත් 2018 දැන් අපි ගත්තොත් අපේ රටේ රජයේ පාසල් 10135ක් තියෙනවා. විදුහල්පති Shreni Dharin, Dasi Daha Kone, Pasal Padda Theatre. Dasi Daha Onevini, Dahada Sekasiya, Tispahata Ekagani Tibbat, Pradhana Pasal Vala, Vidualpati, Niyojya Vidualpati, Sahakar Vidualpati Run Denna Tundena, Innoal, Daruva Tunda, Harda, Pandahata Vedi Pasal Vala. Inside Dasi Daha King. The other Dawasakatut Merate Vidualpati Runne Namadahai. Namadahai. Dedas Dahate Gazette with the Nikutkala Dedas Dahaname February Masi Vibhagak Tibba Guruarunga promote Karana Vidual Patasaini Tunata. Then may Vibhage Poet Tunakota Vibhage Patri Medi Vidual Patiseva Vivastavan Suskanti Udaharna Keka Suskamakamai Guru Sevi Aurdu Pahak. Stira Seve Yedila in None, Vibahagata Penisiti. Ea Karin, Dolos Dahagata Vadipirisa, may Vibahagata Penisiti. Penisitla Patim, then a Sudanam Venakota, Quotasaka Patim Dunna, a Dunna Pasita Pirisak Adikarnate Gia, Tamange, Aitivas Molika Tiwaskam, Kadunaike. May the Pesang Hatara Gonuna, may Mama Amatinshi Baragana Kali. එතකොට 2022 මේ නඩු ගොනු වුණා. මේ ගොනු වෙච්ච නඩු 2022 ඉඳලා ඔහොම තිනකොට මම මේ අමාත්‍යංශය බාරගත්තාන් පස්සේ දැන් විදුහල්පතිරු නැහැ. 5000ක් නැහැ. ඒවර එකවර විශ්වාසම ගියා තව විශාල පිරිසක්. දෙසැම්බර් 31කට ගියා අවුරුද්දේ. දැන් ඒ නිසා අදාළ පාර්ශ්වයන් එකඟ වෙලා Garu Agravinishakaratuma, Mulasane Daru, Vinishasane, මේ සමතේකටපත් කළා විදුහල්පති පුරප්පාරු 4718 පිරවීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාවයත් අමාත්‍ය මණ්ඩල අනුමැතියත් අරගෙන කටයුතු සම්පාදනය කළා. අර මූලික අයිතිවාසිකම් කඩුවාය කියන පෙස්සම් කරුවන්ටත් ඒ සහනය සලසලා සමත කරනත් එක්ක. මේක අධිකරණයෙන් පිට වෙච්ච දෙයක් නෙමෙයි, පිට කරන්න බෑනේ. අධිකරණ තුල උනේ. එතකොට දැන් මම ස්තුතිවන්ත වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ ආකාරයෙන් සමතේ කළා 4700කට පත්වීම් දෙන්න 9000ක් ලකුණු පදනම මත ඉහළම ලකුණු වල ඉඳලා සමුක පරීක්ෂණ තිබ්බා. දින 20ක් පැනල් 20ක් සමුක පරීක්ෂණ කළා 9000ක්. හැබැයි සමුක පරීක්ෂණේ තමයි දැනගන්න පුළුවන් වෙන්නේ විභාගයට වාඩි වෙච්ච අයගේ මූලික සුසුකම් තිබුණාද නැද්ද කියන එක. හැබැයි සමුක පරීක්ෂණයට වෙන්නේ හිටියාම සමහරු අවුරුදු 5 සේවා කලින් නැහැ. එහෙම නැති කෙනෙක් ගිහිල්ලා දැම්ම පස්සම. දාලා 28 වෙනිදා ගිය සිකුරාදා අයිත්තහනන් නියෝගයක් දෙනවා. මේ සමත කරපු නඩුව. ඒ සමතකරණය අනුව තමයි අපි සියලුම දේවල් කළේ. අධිකරණයේ නියෝගයට ඒ එකඟතාවයට ගරු කරමින්. 28 වෙනිදා නියෝගයක් දෙනවා. තහනම් කළා. විවිධවල දුරුපත් කරන්න බෑ. දැන් ඊළඟ දිනේ කවද්ද? නොවැම්බර් 6. දැන් නොවැම්බර් 6 වෙනිදා වෙනකන් අපි ඉන්න ඕනේ. පළවෙනි වතාවට නැවත මේක ආගිව් කරනකන් උසාවියේ පාසල් 5000කට විදුහල්පති උරු නැහැ. එක පෙස්සම් කරු. ප්‍රශ්නයක් නැහැ, පෙස්සම් කරුගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕනේ ව්‍යවස්ථාවන්. ඉගෙන ගැටලුවක් නැහැ. හැබැයි දරුවෝ ලක්ෂ 42 අයිතිවාසිකම් ගැන කවුද කතා කරන්නේ? අධ්‍යාපන පරිපාලනය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. ගරු අධිකරණ ඇමතිතුමනි, මං දැන් එනකොට මට දුරකථන ඇමතුම ආවා දකුණු පළාතේ අධ්‍යාපන ලේකම්ගෙන්. පාසල්වල උද්ඝෝෂණ විදුහල්පතිතුරු නැහැ. මං ඊළඟ කාරණයට එනවා. ගුරුවරු හිඟකමට. දැන් මේ දැන් ප්‍රශ්නය දැන් අපි මොකද කරන්නේ? අධිකරණයට ගරු කරනවා. නියෝගයට ගරු කරනවා. දැන් මෙහෙම ඉන්නේ කොහොමද? දැන් වැඩියෙන්ම මූලික අයිතිවාසිකම් කඩවෙන්නේ කාගෙද? එක්කෙනෙක්ගේද? 142ක් දරුවන්ගේ. COVID-19 න් බැට කාලා ලිටරසි නියුමරසි එක 114ට වැටිච්ච වෙලාවේ මේක ඉහිලට ගේන්න UNICEF, UNDP, COICA වෙන ආයතනවල සහයෝගය අරගෙන විශාල අභියෝගයක් මැද්දේ කටයුතු කරනකොට මෙන්න අපිට වෙලා තියෙන දේ. මම අවධානයට යොමු කරනවා. කරුණාකරලා මේ නඩු කඩිනම් කරන්න. හැකි ඉක්මනින් විසඳලා දෙන්න. ඒ විසඳීම තුලින් තමයි මේ දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න බලන්නේ. කවුරුත් කතා කරන්නේ ළමයි 142 අයිතිවාසිකම් ගැන. එතම ඊළඟ කාරණයට එන්න. දෙවෙනි උදාහරණය. මට කරුණු ගොඩාක් තියෙනවා, මම කියන්න යන්නේ නැහැ. මොකද අවශ්‍ය කරුණු ටික විතරයි. රජයේ පාසල් වලට ගුරුවරුන් බඳවා ගන්න ගිය අවුරුද්දේ රජයට සල්ලි නැහැ. මේ අවුරුද්දෙත් නැහැනේ. අලුතෙන් බඳවා ගන්න. එතකොට සංවර්ධන නිලධාරී හැට බඳවගත්ත පිරිසත් ඊළඟට උපාධියක් තිබෙන බඳවා ගැනීමට තියෙන සුසුකම් තිබෙන විෂය වර්ගන උපාධිය තියෙන ගුරුවරුන් බඳවා ගැනීම සඳහා අපි ගැසට නිවේදනයක් නිකුත් කළ බඳවා ගැනීම පරිපාටි යන උපාධියෙන් බඳගුණ 35ට අඩුවෙන්. නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉඩ දුන්නා 40 දක්වා වයස් සීමාව ගෙනියන්න. මොකද සංවර්ධනධාරී බඳවා ගන්නකොට 35ට අඩු වුණාට 19 ඉඳලා අවුරුදු 3ක් ගත නම් දැන් 38 වෙලා. අපි ගැසට් නිවේදනය නිකුත් කළා 52000ක් අයදුම්පත් ආවා උපාධිධාරීන්ගේ. විභාගේ තියන්න තිබුණේ මාර්තු 25. ඊට පෙර ආතුව කණ්ඩායමක් ගියා අධිකරණයට තමන්ගේ අයිතිවාසිකම් කඩවෙනවා 45 දක්වා ඉඩ දෙන්න කියලා. දැන් ගරු නියෝජ සභාපතිතුමනි, රාජ්‍ය සේවය බඳවා ගන්න අවුරුදු 45 පස්සේ බඳවා ගන්න බෑනේ. බඳවා ගත්තොත් විශ්‍රාමය වන්න බෑ අවුරුදු 55 දී. අවුරුදු 10ක් ස්ථිර සේවය තියෙන්න ඕනේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියන්නේ ඒක. ඒ නිසා තමයි 40 තියන්න උපදෙස් දුන්නේ. දැන් පිරිසක් ගියා 45 දක්වා ඉඩ දෙන්න කියලා. මම ගරු කරන ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ ත්‍රිපුද්ගල විනිශ්චයාසනය ඒ පෙත්සම ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ මාර්තු 25 විභාග තියන්න හැදුවාම තව කණ්ඩායම් හතරක් ගියා පෙත්සම් හතරක් දාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට. කණ්ඩායම් දෙකක් කිව්වා 45 දක්වා ඉඩ දෙන්න කියලා. දැන් කලින් එක පෙත්සමක් ප්‍රතික්ෂේප කළා. දැන් තව කණ්ඩායම් දෙකක් ගියා. අනිත් කණ්ඩායම් දෙක කිව්වා 45 ප්‍රශ්නේ නෙමෙයි. එයින් පිරිසක් මේ පුහුණු වෙන්නේ නැහැ කියලා පාසල් වලට දාලා. කිසිම පත්වීමක් නැහැ ගුරුවරු හැටියට. පාසල් වල පුහුණු කරන්න බෑනේ ගුරුවරු. පාසල් වලට යවන්නේ උගන්නන්න. පුහුණු කරන්නේ ගුරු විද්‍යාපීඨවල සහ ගුරු අධ්‍යාපන විද්‍යාලවල. පුහුණු වීම කල යුත්තේ විදුහල්පතිවරු නෙමෙයි ගුරු අධ්‍යාපනඥ සේවයයි. මොකද ගුරුවරේ පුහුණු කිරීමේදී ප්‍රධාන විෂයක් තමයි චයිල්ඩ් සයිකොලොජි. මනෝවිද්‍යාව දරුවන් සම්බන්ධයි. නැත්තම් අර මට්ටමට එන්න බෑ. ඉතින් ඒක උගන්වන්න නැහැ නේ පාසල් වල. බෑ පාසල් වලට දැම්මා උගන්වන්නේ හැටි කොහොමද කියලා බලා කියාගෙන. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ගුරුපත් වීමක් දෙනවයි කියලා. දැන් මේ පිරිසක් ගියා කොටසක් කිව්වා 45 වෙනකන් ඉඩ දෙන්න කියලා. අනිත් පිරිසක් ගරුව දෙපිරිස කිව්වා අපිට විභාග වලට වෙනින්න බෑ. බය ඇති. අපිට සමුක පරීක්ෂෙන්ට ඉන්නත් බෑ. අපිව පාසලට පුහුණු වෙන්න දැම්ම නම් පත්වීම දෙන්න. ලෙජිටමට් එක්ස්පෙක්ටේෂන්. ඔය ඩොක්ටරින් එක ගැන කලින් දීපු තීන්දුවක් තියෙනවා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ නිෂ්කාර ප්‍රසන්න ජාවදන මැතිතුමා. දැන් උන දුන්න තහනම් නියෝගේ. දැන් විභාග තියන්න බැරි වුණා. අදටත් නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් මම එනකොට මට ටෙලිෆෝන් කෝල් එක එනවා. දකුණේ සමහර පාසල්වල උද්ඝෝෂණ දෙමාපියෝ අපිට ගුරුවරු නැහැ. අපි හැදුවේ මේ 26000 බඳවාගෙන විභාගය අනුව ලකුණු 90 බඳවාගෙන ඒ අනුව සම්මුඛ පරීක්ෂණයේ තියලා ඒ අයව ප්‍රොබේෂන් පීරියඩ් එකට දාලා ඒ ප්‍රොබේෂන් පීරියඩ් එකේ ඉන්නකම පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝමා ඉන් එඩියුකේෂන්. එතකොට තමයි ගුරුවරයෙක් වෙන්නේ. අවුරුද්ද පුහුණු කරනවා. ඉගැන්වීමේ ක්‍රමවේද පිළිබඳව, මනෝවිද්‍යාව පිළිබඳව, විෂය පිළිබඳව කොහමද සිලබස් එක අනුව ටීචර් ගයිඩ් එක අනුව පාඩම් සටහන් හදන්නේ කොහමද පන්තිය උගන්වන්නේ කියලා.
ඔබ මිනිස්ටර් යෝ 2 more minutes.
මට මං කාලය දෙන්න. එතකොට එහෙම කරපු උත්සාහය ව්‍යර්ථ වුණා. දැන් පහුගිය දෙසැම්බර් 31 වෙනිදා කණ්ඩායම් දෙකක් එකවර විශ්‍රාම ගියා. සාමාන්‍යයෙන් අවුරුද්දට 5000ක් 6000ක් විශ්‍රාම වෙනවා ගුරුවරු. 12000ක් විශ්‍රාම ගිහිලා තියෙනවා. එතකොට මේ රජයේ සේවයේ ඉන්න උපාධිධාරීන්ගෙන් බඳව ගත්තාම භාණ්ඩාගාරයේ වෙනම වැටුප් සකස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වැටුප් දැන්ටත් ගෙවනවා ඒ අයට. අලුතෙන් වැටුප් අවශ්‍ය නැහැ. අපි දන්නවා රටේ තියෙන ආර්ථික ප්‍රශ්නේ. එතකොට ඒ 26000 බඳව ගත්තනම් අරු ගුරු හිඟතාවයේ මග හරවන්නත් තිබුණා. එයාට මනා පුහුණුවකින් ගුණාත්මක ගුරුවරේ පන්තියට යවන්නත් තිබුණා. දැන් මේක අවිනිශ්චිතව කල් ගිහිලා තියෙනවා. දැන් මේක වැඩිම අගතියටපත් වෙන්නේ කවුද? පෙස්සම් කරුවද? පෙස්සම් කරුවද නැත්නම් රජයේ සේවයේ වැටුප් ලබනවා. සමහරු ගුරු සේවයට එන්න කැමති විවිධ හේතුන් නිසා. ඇයි? දින 210 වැඩ කරන්න ඕනේ. පාසල් තියෙන දින 210. 365. 1:30 දක්වා.
හොන්ඩබල් දැස ජයසේකර.
මං කියන්නේ දැන් අපි මේ ඔබතුමා ගන්න උත්සාහය ගැන අපිට ලොකු ගෞරවයක් තියෙනවා. මම කියන්නේ අපි සාකච්ඡා කළා අර අපි දෙන කතා කරා මේක ගැන. මේ අඩුව දාලා තියෙන එකත් ඉවත් කරගන්න ඒගොල්ලෝ සූදානම්. අර අපි කිව්වා වගේ ගුරු වෘත්තියට ට්‍රේනින් එක දීලා තියෙන කට්ටියට ඒ අයව අපි අර කතා කරපු විදියට එයාට ලකුණු මට්ටමක් දීලා එයාට මේ විභාගයට ලියන්න දුන්නොත් ඇමතුමා මේ ප්‍රශ්නේ ඉවරයි. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලනවා අපිට පොඩි වෙලාවක් දෙන්න. අපි සාකච්ඡා කරලා මේකට එකතාවකට යමු.
Honorable Minister.
ගරු සභාපතිතුමනි බලලා මල්ලෙන් එළියට පැන්නා. මේ සභාවෙත් ඉන්නවා අපේ ගරු මන්ත්‍රීතුමාලා නීතිඥ මහත්වරු අරපෙස් සම්කරුවෙන් වෙන්නේ පෙනී හිටපු.
Honorable Dayasa Jayasekara.
ඔබතුමා දන්නවනේ මේ නීතිඥ විදියට විතරක් නෙමෙයි රටේ මිනිසුන්ට අසාධාරණයක් වුණත් නඩුවක් කීමේ අයිතිය අපිට තියෙනවා. ඒක නෑ මං කියන්නේ ඔබතුමා මං කියන්නේ ඔබතුමා අපි රණ්ඩු වෙන්න ඕනේ නෑ අපි මේක බේරගමු
ඔව් මම වයඹ පළාතේ අධ්‍යාපන ඇමති ඔබතුමා දන්නවා වයඹ පළාතේ තියෙන ගුරු හිඟේ ඉතින් අපි ඒකට කඩිනම විසඳුම් දෙන්න ඕනේ මම කියන්නේ ඔබතුමා හෙටම ලෑස්ති වෙන්න අපි සූදානම් ඒ ඕන සමතේකට එන්න හැබැයි මේ දරුවන්ට ගුරුවරු ලබා දෙන එක මේ මේ පරක්කු කරන්න යන්න එපා
ඔනබල් දයසිරි ජයසේකර
ඔන්න දැන්
ඔබතුමා ඔබතුමා නෑ මම මම මේක ඔබතුමාට දෙකින් දැන් දැන් මම ඔබතුමාට මේක දෙකින් මේක පිටිපස්සේ ඉන්නේ හොඳ චේතනාවකින් නරක චේතනාවකින් නෙමෙයි අපිට 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 ඒක තමයි අපි දෙන්න එකතු වෙලා මේ කතා කරලා ඉවර කරගමු මට ඔබතුමා වෙලාවක් දෙන්න මට ඔබතුමා ඕනෙලාවක අපිට කතා කරන්න පුළුවන් හරි කතා කරලා මේක ඉවර කරගමු
thank you
මේක ඔව් මේ නෙවෙයි ඒක ඔය අධිකරණයේදී ඔබතුමාලා ඒක ඔබතුමාලගේ මතය කියන්න අපේ මතය අපි කියන්නම් එතකොට විසඳගත්ත හැකි හරි හරි දැන් දැන් බලන්න ගරු සභාපතිතුමනි මෙච්චර ලේසියෙන් මෙතුමාලා උසාවි ගිහිල්ලා විසඳගන්නේ නැතුව ඕක අපිට අවිල්ලා කතා කරලා එතන කළා නම් මෙච්චර පරක්කුවක් වෙලා ළමයින්ට මේ අසාධාරණය වෙන්නේ නැහනේ හරි දැන් අයි කතා කරන්න බෑ ඔබතුමාගේ වෙලාවේදී කතා කරන්න හරි
honorable dayasri jayasekara
මේක අර්ථ නිරූපණය වෙනවා මෙතුමම එක දවසක් උදේ මේ පාර්ලිමේන්තුවේම ගියා හරි කිසි ගැටලුවක් නැහැ එයාම අපේ උඩට ගන්නවා කිව්වා හැබැයි ඊට පස්සේ ඒක ගන්න නැති වු ගියා එතනින් පස්සේ තමයි අපිට ඉතින් මෙතුමගෙන් අහලා මෙතුමත් එක්ක සාකච්ඡා කරලා ඔක්කොම ඉවර කරපුවාම එතුමගේ ප්‍රශ්නයක් නෙමෙයි මම දන්නවා ඔක සිද්ධ වුණේ පල්ලෑයින ලිදාරින්ගේ ඒ අය කරපු වැරද්ද රාජ්‍ය කොමිසම සභාවට තවසර දීලා තිබුණා හැබැයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිදාර කිප දෙනෙක් මේකට විරුද්ධ වුණා මෙතුමා ඒකට සූදානම් වෙලා හිටියේ මෙතුමා මේකට මේ අපහසුතාවයටපත් කරන්න උමනා නැහැ නමුත් ගරු කතා නැහැ ගරු නියෝජ්‍ය වාර්ය සභාවට
තුමා thank you
ඒක නිසා තමයි අපිට නඩු යන්න සිද්ධ වුණේ ඒ නිසා මේක විසඳගමු
thank you honorable minister
දැන් අධිකරණයතුමා ඔබතුමාට පේනවා මේක අධිකරණයට තියින්නේ පෙස්සම් කරුගන්ට අසාධාරණයක් වෙනවද කියන එක බලන්න හැබැයි ඒකම බලන්න ඕනේ මේකේ අනිත් පැත්තේ වින්දිතව වෙන්නේ කවුද වින්දිතව වෙන්නේ කවුරුත් නෙමෙයි අපි ඇමතිවරුව අද එනවා හෙට යනවා වෙනස් වෙන්න පුළුවන් හැබැයි මේ දරුවෝ අකණ්ඩව අවුරුදු 13ක් අධ්‍යාපනය ලබන්න ඕනේ පාසල්වල ප්‍රාථමික අධ්‍යාපනයේ බිඳ වැටුනොත් ලිටරසි නියුමරසි නැති වුනොත් ග්‍රේඩ් 3 වෙනකොට එතනින් එහාට අධ්‍යාපනය ගෙනියන්න බෑ මේ අවාසනාවන්ත තත්ත්වෙන් අපි ගොඩ ගන්න ඕනේ මේ විශාල අභිෝගයක අපි ඉන්නේ ඒ අභිෝගයෙන් ඉහළ යන්න නම් අපිට මේක සහයක් අවශ්‍යයි ඔබ මේ මන්ත්‍රීවරුන් ගෙනු ඒ නිසා දැන් පැහැදිලි පෙස්සම් කරුවන් වෙයි මෙන් ඔබතුමලා පෙනී සිටිය එක ප්‍රශ්නයක් නෑ නීතිඥ වෘත්ති හැටියටත් පෙනී ඉන්න පුළුවන් ඊළඟට දේශපාලඥයන්ට පෙනී ඉන්න පුළුවන් නමුත් මගේ වගකීමක් තියෙනවා අධ්‍යාපන ඇමතිවරයා හැටියට මේ සභාවේදී කරු විපක්ෂ නායකතුමා ප්‍රශ්න කළා ගුරුවරු 26000ක් අඩුයි ගුරු සංගම් වලින් චෝදනා කරනවා ගුරු උනතාවේ තියෙනවා දෙමාපිය උද්ඝෝෂණය කරන කොහොමද පාසල් පරිපාලනය කරන්නේ කොහොමද දරුවන්ට ගුරුවරු ටික දෙන්නේ ඉතින් මේ දැන් බලන්න ගරු අධිකරණ ඇමතුමනි 28 වෙනිදා තහනම් නියෝගයේ ඊළඟ දිනේ තියෙන නොවැම්බර් 6 මාස 5ක් ඒතර විදුහල්පතිරු 5000ක් නැහැ පාසල් වල එතකොට මොකද වෙන්නේ වැඩ ආවරණය කරන්න ගුරුවරයෙක් පත් කරනවා ඒතර ඒගොල්ලන්ට පත් වීම දෙන්න බෑ ඒගොල්ලෝ උසාවිය යනවා ඉතින් මේකේ කෙලවරක් නැහැ ඉතින් අපි මතක තියාගන්න ඕනේ මේ ආර්ථික අර්බුදයකට ගිහිල්ලා කොවිඩ් 19 බැටකාලා අපි මේ ගොඩ එන්න හදන වෙලාව. ඉතින් මේකට හැමෝගෙම සහයෝගය ඕනේ. ඒක නිසා මම ඉල්ලීමක් කරන ගරු අධිකරණ ඇමතුමාගෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේදී අපි සූදානම් අපේ මගේ මිත්‍ර දයසිරි ජයසේකර මැතිතුමා පෙස්සම් කරුම් වෙනුවෙන් පෙනී හිටියා නම් එතුමා දැන් සභාවෙදීම කිව්වා. හරි. අපි සූදානම් ඒක එහෙම සමතෙකට පත් වෙනෝ නම් හැකියක්මනේ මේ විභාගයේ තියලා ගුරුවරුන්ට ගුණාත්මක භාවයිනුත් ගුරුවරෙක් ලබා දීම සඳහා ඒ සහයෝගය ලබා දෙන්නයි කියලා ඉල්ලා සිටමින් මගේ වචන ස්වල්පය අවසන්.
Honorable Minister Vijayadasa Rajapaksha.
ගරු සභාපතිතුමනි මට ඒ පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරන්න ඕන. 2018 මමත් කෙටි කාලයක් අධ්‍යාපන ඇමතිවරයා වෙලා හිටපු වෙලාවේ මේ ප්‍රශ්නය බරපතල කාරණයක් විදිහට අපි දැකලා ඒ වන විට විදුහල්පති විභාගයේ සමත් වෙච්ච ගුරුවරු හිටියා 3800ක් හෝ 3900ක්. එතකොට එimhe කොටසෙන් 1900ක ගුරුවරු ප්‍රමාණයක් විදුහල්පති ශ්‍රේණියට බඳව ගැනීම කරා. තවත් 1800ක් එළියේ හිටියා. හැබැයි ඒ 1800 විභාගයේ පාස් ඉන්ටර්වයුව එකේදී සමුක පරීක්ෂණයේදී ඒගොල්ලෝ ඇතුල් කරලා නැහැ. හැබැයි ඒ සමත් වෙච්ච සම්මුඛ පරීක්ෂණයෙන් සමත් නොවුණ අය අතර PhD තියන අය හිටියා. මාස්ටර්ස් තියෙනයි හිටියා. පස්වත් උපාධි කරපුවා විශාල සංඛ්‍යාවකුත් හිටියා. ඒ වෙනකොට විදුහල්පති සේවයේ තිබුණා පුරප්පාඩු 4000ක්. එතකොට පුරප්පාඩු 4000ක් තියෙද්දිත් මේ සමත් වෙච්ච 1800ක ප්‍රමාණයට මේක නොදී හිටියේ. අපි ඒක දෙන්න කටයුතු කරා. නමුත් දේශපාලනික හේතුන් නිසා එහාට මෙහාට වෙලා ඒක නතර වුණා. ඊට පස්සේ පළවෙනි නඩුව මම තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරේ. ඒ සුදුසුකම් තියෙන 1800ට දීලා ඒ වේකන්සි ටික පුරවලා අනිත් වේකන්සි සුදුසු ක්‍රමවේදයකට ගෙනියන්න කියලා. දෙතන මේ කරු ඇමෙතුමා නගන ප්‍රශ්නේ තමයි, තර්කය තමයි, දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුතුමා ඉදිරියේදී ඒ නඩුව සමතේකටපත් වෙලා තියෙනවා. මගේ සහභාගීත්වයක් ඒවට තිබුණේ නැහැ. ඒතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ සෑහීමකටපත් උනේ නැත්නම් එහෙම සමතේකට ඉඩ දෙන්නේ නැහැ. ඒතකොට ඒකට මම දන්නවා පළාත් උනාද මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගත්තා. නීතිපතිතුමා ඒක අනුමත කරා. ඒතර ප්‍රශ්නේ මෙතන මතු කරන්නේ දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේම ඒ නඩු තීන්දුව දීලා ක්‍රියාත්මක යනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේම වෙනම බෙන්ච් එකක් වෙන විනිශ්චය මණ්ඩලයක් ඒක නතර කරනවා. ඉතින් අගවිනිසුරුතුමාගේ නියෝගෙත් නතර කරාට පස්සේ දැන් මේ ප්‍රශ්නෙට මේ අධිකරණ ඇමතිවරයාට මට උත්තර දෙන්න බෑ ගරු සභාපතිතුමනි. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය ඔක්කොම අධිකරණ ස්වාධීනයි. මේ ප්‍රශ්නෙට මම දන්නේ නැහැ කවුද උත්තර දෙන්නේ කියලා.
හැබැයි
එකක් පිළිගන්න ඕන කතාන් සභාපතිතුමනි, මේ සියල්ල වින්දිතිය තමයි 141ක් පාසල් දරුවෝ.
Thank you. Honorable Talatathu Korala, you have 9 minutes.
Garu, නියෝජකාරක සභාපතිතුමනි, ඉතාම කාලීන වැදගත් යෝජනාවක්. අපි දන්නවා මේ ප්‍රශ්න නිසා මොනතරම් රටේ මිනිස්සු, රටේ ජනතාව, සාමාන්‍ය පුරවැසියෝ මොනතරම් පීඩනයට ලක් වෙලා තියෙනවද. ඒ වගේම විශාල පිරිසක් මේ නිසා ඇත්තටම කියන්නේ ඉතාම අසහනකාරී මානසික මට්ටමක ජීවත් වෙනයි ඉන්නෝ. ඉතින් මේ තත්ත්වය හදිසියේ ඇති වූ තත්ත්වයක් නෙමෙයි, දීර්ඝ කාලීනව ඇති වෙච්ච තත්ත්වයක්. මීට බලපාපු විශාල හේතු රාශියක් තියෙනවා. අලුත් වැරදි හඳුනා ගැනීම, නව නීති සකස් කිරීම, ඒ වගේම ජනගහනය වැඩිවීම, මේ වගේ ගොඩාක් හේතු කාරණා කරගෙන ඇතිවෙච්ච තත්ත්වයක් තමයි අපිට මේ ගැන කියන්නට තියෙන්නේ. ඒ වගේම තමයි අර පහුගිය කාලේ අවුරුදු දෙකක් විතර 2020-21 වගේ කාලවලදී කෝවිඩ් වසංගතයත් එක්කම සූම් තාක්ෂණය යොදාගෙනත් නඩු කටයුතු කරපු කාලවකවානුවක් මේ රටේ තිබුණා. ඒවා කිසි දෙයක් සමහර වෙලාවට නවතින්නේ නැතුව ඒ නවීන තාක්ෂණික කටයුතු පාවිච්චි කරමින් උපරිම තත්ත්වයකින් ඒ කටයුතු කරන්න පටන් ගත්තා. දැන් අපි අද නඩු ප්‍රමාදය ගැන කතා කරත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සඳහන් කරලා තියෙනවා 15 උසාවි, විශේෂයෙන්ම මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්සත් අධිකරණයේ පරිපාලන කටයුතු සරහා අධිකරණ කොමිෂන් සභාවක්, අධිකරණ සේවා කොමිෂන් සභාවක් පත් කරලා තියෙනවා. ඉතින් ඒ හරහා ඒ කටයුතු පාලනය වෙනවා වගේම ඒ සම්බන්ධයෙන් નિયમિત අධීක්ෂණයක් කරනවාද කියන එක ගැනත් අපිට පොඩි සැකයක් තියෙනවා. මොකද මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම නඩුකාර විනිශ්චයකාරතුමන්ලාගේ උසස් වීම, ඒ අයගේ අනිත් කටයුතු සලකලා බලද්දී ඒ අයගේ තීන්දුව සම්බන්ධයෙන් ගුණාත්මක භාවයක්, කාර්යක්ෂම භාවයක් තියනවාද කියලා සැලකිල්ලට අරගෙන මේ තත්ත්වය කටයුතු කරනවා නම් අධිකරණ කොමිෂන් සභාව මේ වගේ එකත් ලොකු සැනසිල්ලක් වගේම ඇති වෙනවා මේ නඩු ප්‍රමාදය සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේම අපි දන්නවා පහුගිය දවස්වල අභියාචනාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලා ප්‍රමාණය වැඩි කරා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලාගේ ප්‍රමාණය වැඩි කරා. හැබැයි ඉතින් ප්‍රශ්නය තාමත් එතනමයි. ඒ වගේම තමයි වාර්තාගත විනිශ්චයකාරතුමන්ලා රෙකෝඩ් ජජස් සපත් කරනවා කියලා යෝජනාවක් ඉදිරිපත් වුණා. අද වෙනකන් ඒ ගැන කටයුත්තක් තාම මං හිතන්නේ ඇමතුමනි කෙරිලා නැහැ. මොකද
ගරු සභාපතිතුමනි, ගරු මන්ත්‍රීතුමිය නගෙන මේ රෙකෝඩ් ජජස්ලා ඒක අපි ඒකට අදාළ නීති ප්‍රතිපත්ති මේ වෙනකොට සම්පාදනය කරගෙන යනවා. මොකද අපිත් කරපු සමීක්ෂණ අනුව හෙළිදරව් වෙලා තිබෙනවා. මුල් අවස්ථා අධිකරණවල, විශේෂයෙන්ම මහාධිකරණවල වගේ විනිසුරුවරුන්ගේ කාලයෙන් 30ක් 40ක් විතර නාස්ති වෙන්නේ මේ පරිපාලන කටයුතු වලට. ඉතින් මේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් මේක අපි ඉවත් කරගන්න හැදුවත් විනිසුරුරුන්ගේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් මේ වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. ඒ අනුව රෙකෝඩ් ජජස්ලා පත්තරම තුල අපි බලාපොරොත්තු වෙනවා විනිසුරුරුන්ට තමන්ගේ ඒ විනිසුරු ධූරයේ කටයුතු පූර්ණ කාලීනව සිදු කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න.
Thank you.
ඉසෝති ඇමතුමනි, නා ඔබතුමා මෙතන ඉන්න නිසා මම මේ කටයුත්ත මීට වැඩිය වෙනස් ක්‍රමයකට දකිනවා. මේ අධිකරණ සම්බන්ධයෙන් කටයුතු කරන්න තියෙන ආයතනවල යම් යම් තියෙන ප්‍රමාද දෝෂ නිසා මේ තත්ත්වය එන්න එන්න මේ නඩු කටයුතු ප්‍රමාද වෙනවා කියන එක. විශේෂයෙන්ම ගත්තොත් පොලිසිය. අද මේක අපි කියපු කතාවක් නෙමෙයි. අර අරගලයේ කාලේ හිටපු පොලිස්පතිතුමාම කිව්වා පොලිසිය දේශපාලනීකරණය වෙලා වැඩ බැරි පොලිස් ස්ථානාධිපතිවරු දේශපාලඥයින්ගේ වමනාවට පත් කරලා තියෙනවා කියලා. ඉතින් එතකොට මේ පොලිසිය පරීක්ෂණ කටයුතු උසාවියට ඉදිරිපත් කරන්න තියෙන කටයුතු මේවා සම්බන්ධයෙන් ප්‍රමාදයක් ඇති වෙලා තියෙන නිසාම දිනෙන් දින මේ නඩු කටයුතු ප්‍රමාද වෙනවා. ඒ වගේම සිවිල් පොලිස් යුනිට් තියෙනවා, ළමා ආරක්ෂණ අධිකාරිය තියෙනවා, විදේශ සේවා නියුක්ති කාර්යාංශය තියෙනවා. ඒ අය ගැන හරි අධීක්ෂණයක් තියෙනවද කියලා අපිට ගැටලුවක් තියෙනවා. ඉතින් පොලිසියක මොකක් හරි සම්බන්ධයෙන් කරන්න තියෙන පරීක්ෂණ කටයුතු කරන්න අද අවශ්‍ය පොලිස් නිලධාරීන් නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් නුත් මේවත් එක්කම නඩු අධිකරණයේ විශේෂකාරතුමන්ලාට එහෙම නැත්නම් මේ ඔබතුමාගේ කාර්යභාරයක් හැටියට කවුරු හරි හිතනවා නම් ඒක මං හිතනවා ඒක එහෙම නෙමෙයි. පොලිසියත් පොලිසිය ශ්‍රී ලංකා පොලිසියේ වගකීමක් තියෙනවා මේවා ඉක්මනින් ඉවර කරන්න. අපි දන්නවා දැන් වෙනකොට සමහර අයගේ ඇත්තටම කියන්න උසාවි දානේව දාලා ඉවර වෙලා ඊට පස්සේ තව ටික කාලයක් යනවා මේ පොලිසිය වැඩ කටයුතු ප්‍රමාද වීම නිසාම නඩු ප්‍රමාද වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. පරීක්ෂණ කටයුතු අවසන් කරන්න නැතුව අර අපේ කවුරු හරි මෙතන මහත්මයෙක් කිව්වා අර ඊයේ පෙරේදා ෂාෆ්ට් නඩුව සම්බන්ධයෙන් කවුරු හරි කිව්වා මට මතක නැහැ. ඉතින් මේව තමයි ඇත්ත කතාව. ඉතින් මේ ඒක නඩු කටයුතු ප්‍රමාද වීමේ ප්‍රධානම කාරණයක් තමයි ශ්‍රී ලංකා පොලිසිය. දෙවනි කාරණේ හැටියට දැන් අපි දන්නවා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඔබතුමා දන්නවා කොච්චර නඩු ගොඩක් ගොඩ ගැහිලා තියෙනවද? නවීන තාක්ෂණයේ උපයෝගී කරගෙන මත්කුඩු සම්බන්ධයෙන් අවශ්‍ය පැහැදිලි වාර්තා. ඒ සම්බන්ධයෙන් විතරක් නෙමෙයි වෙන වෙන කටයුතු සම්බන්ධයෙන් ඒගොල්ලොන්ගේ අපේ තියෙන රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තියෙන පහසුකම් අඩුවීම හේතුවෙන් එතනත් ප්‍රමාදයක් ඇති වෙනවා. සමහර වෙලාවට වාර්තාව පොලිසිය උසාවියට ඉදිරිපත් කරන්න මාස ගාණක් යනවා. ඒ වගේම අනිත් පැත්තෙන් බැලුවොත් අධිකරණ වෛද්‍ය නිලධාරී හිංගය. අද ඒ අය සෞඛ්‍යටත් නැහැ, අධිකරණ අමාත්‍යාංශයටත් නැහැ, කොහාටවත් නැහැ. එතුමන්ලා ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් එතකොට අධිකරණ වෛද්‍ය නිලධාරී හිංගය වගේම ඒ අයගේ පහසුකම් වැඩි කිරීම. දැන් විශේෂයෙන්ම කියනවා මරණ සාතික මරණ පරීක්ෂණයක් ඉස්සෙල්ලා කරලා එපා අතන්ට යන්න. මරණ පරීක්ෂණේ සාතිකය ගන්න අමාත්‍යතුමා සෑහෙන වෙලාවක් යනවා. මේ මිනිසුන් රියන්ඩ කඩදාසි නැහැ. ඉතින් මේ හැම එකක්ම අද එකට සම්බන්ධ වෙච්ච ඒවා. ඒවා මේ අද එකපාරට ඇති වෙච්ච තත්ත්වයක් නෙමෙයි මේ නඩු ප්‍රමාදය.
Honorable member, you have 2 more minutes.
Give me 2 minutes because he also did explanation. No sir. මේ ඔබතුමාගෙන් මම විනාඩි දෙකක් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ගරු ඇමැත්තුමනි මේ අද මේ උසාවි වල තත්ත්වය ෆොටෝකෝපි එකක් ගහගන්න ෆොටෝකෝපි මැෂින් කැඩිලා නැත්. ඒ තත්ත්වය ඔබතුමා අපි දන්නවා මේව කතා කරලා වැඩක් නැහැ. මොකද ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා සහතික පිටපතක්වත් ගන්න. දැන් අවුරුදු 40කට පස්සේ හෙටානිද්ද ඔබතුමා රත්නපුර අධිකරණ සංකීර්ණය විවෘත කරනවා. 1982 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා තියෙන අධිකරණ සංකීර්ණය හදපු වෙලාවේ දීපු ගෘහභාණ්ඩ ටික තමයි අර අලුත් ගොඩනැගිල්ලට ගෙනියන්නේ ඔබතුමා. ඉතින් අපි දන්නවා අපි මේකට මුකුත් ඔබතුමාට කියන්නේ නැහැ. රටේ තියෙන තත්ත්වයට එක්ක ඔබතුමාට අනුගත වෙන්න තියෙනවා. හැබැයි මම හිතනවා මීට වැඩිය මේ පැත්තෙන් අවශ්‍ය පහසුකම් ඒ අයට දෙන්න ඕනේ. යහපාලන රජකාරිය තුළ විශේෂයෙන්ම අර හිටපු මුදල් ඇමතුමාගේ මැදිහත් වීමෙන් විනිශ්චයකාරතුමන්ලගේ පැත්තෙන් බලලා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයලා දුන්නා. ඒ වගේම තමයි දැන් ඒකාබද්ධ අධිකරණ ඇමතුමනි. ඒකාබද්ධ අධිකරණයක් තියෙනවායි කියන්නේ නඩු කල්යනවා විතරයි. මම ඔබතුමත් එක්ක ඊයේ පෙරේදා කතා කරා කලවානුසාවිය ගැන. ඉතින් මේවැදී මේව සම්බන්ධයෙන් අඩුගානේ සමහර නීතිඥ මහත්වරු නම් ඕවට කැමති නැහැ. අධිකරණයක් වෙනම කැඩෙනවට. හැබැයි මේ පුළුවන් තියෙන පහසුකම් අතරේවත් මොකද ජනගහනය වැඩි. ජනගහනය වැඩි, වැරදි වැඩි, නඩු වැඩි. මේ සඳහා අවශ්‍ය ක්‍රමවේද දැනට අපිට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දැන් සාමාන්‍ය ගත්තොත් මට කරුණු ලැබිච්ච විදියට අම්පාරේ කෑගල්ලේ සිවිල් ඇපලේට් කෝට්ස් වල තියෙන්නේ නඩු 50ක් විතරලු. එතකොට මේක ක්‍රිමිනල් පැත්තට පොඩ්ඩක් ඒ උසාවි වලටම පොඩ්ඩක් මොකක් හරි ඔබතුමාගේ සංශෝධනයක් කරලා ඒ අයට බේරුම් කරන, එහෙම නැත්නම් ඔය පොඩි පොඩි සමුපකාර නඩු වගේ දේවල් හරි අර සිවිල් අපලට් කෝට් එක මේ අපරාධ නඩු පොඩ්ඩක් අහන්න දෙනවා නම් එතනත් ඒ මහාධිකරණවල විනිශ්චකාරතුමන්ලාට පොඩි පහසුවක් සහ ඒ සම්බන්ධයෙන්. මොකද අද මිනිස්සු අතේ මුදල් තියාගෙන නෙමෙයි යමතුමනි එක පැත්තකින් නීතිඥ ගාස්තු අනිත් පැත්තෙන් කියන හැම කොලයක්ම ගෙනihin දෙන්න ඕනේ. මේ හැම එකක්ම සම්බන්ධයෙන් ඒ අයට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් නඩු ප්‍රමාදය වළක්වා ගන්න සියලුම ආයතන ප්‍රධාන වශයෙන් පොලිසිය, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව අද සමහර මේ පුරුද්දක් හැටියට සමහර රජයේ නිලධාරීන් ඕන දෙයකට නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ප්‍රාදේශීය ලේකම්තුමාට ගන්න තියෙන තීරණය එතුම ගන්නේ ලේසියට නීතිපති දෙපාර්තමේන්තුවට. මේ සමහර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරු ඒව නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරනවා. මේ තීන්දු තීරණ ගැනීමේ තියෙන මන්දන මොන හේතුවක් හින්දාද කියලා මේ පොඩි කාරණා සම්බන්ධයෙන්. එතකොට එතන අයටත් ඒ සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඇත්තටම අද ඉදිරිපත් කරපු මේ යෝජනාව කාලෝචිත යෝජනාව. ඒ සම්බන්ධයෙන් අපි ස්තුතිය පුද කරමින් ඔබතුමාට මට කාලය වේලා ලබා දුන්නට ස්තුතිවන්ත වෙනවා.
Thank you. Honorable former President Maithripala Sirisena.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අද අධිකරණ අමාත්‍යාංශයට අයත් විශේෂ ශ්‍රේයක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්නේ නඩු ප්‍රමාද වීම පිළිබඳව ප්‍රශ්නය සහ ලංකාවේ මේ වෙන විට ඇමතිතුමා මම හිතන්නේ ලක්ෂ 8ක් විතර නඩු උසාවිවල ලක්ෂ 11ක් ගොඩ ගැහිලා තියෙනවා. දැන් මෙතෙන්දි මේ නඩු ඉක්මන් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි හුඟක් කතා කරන්නේ. නමුත් අපි යන්න ඕනේ එතෙන්ට නෙවෙයි, මේ විදිහට ලංකාවේ නඩු වැඩි වෙන්නේ ඇයි උසාවිවල සහ පොලිස්වලින් නඩු එන්නේ ඇයි කියන කාරණය. ඒක ආර්ථික සමාජ සහ එක් පැත්තකින් දේශපාලන ප්‍රශ්නත් එක්ක ගැටගැහිච්ච කාරණයක්. සමාජය තුළ ඇති වෙලා තිබෙන පසුගිය දශක කීපයේ බරපතල කඩාවැටීම ආධ්‍යාත්මික වශයෙන් තරුණ පිරිස් සහ වැඩිහි පිරිස් විශේෂයෙන්ම පිරිහීම, ඒවගේම බෞද්ධ සමාජය වෙන්න පුළුවන්, කිතුුණු සමාජය වෙන්න පුළුවන්, ඉස්ලාම් සමාජය වෙන්න පුළුවන්, හින්දු සමාජය වෙන්න පුළුවන්, ඒ තුළින් දැනට වඩා සමාජය යහපත් කිරීමේ වැඩපිවෙලක් මේ රටට අද ඉතාම අවශ්‍යයි කියන එක මම විශ්වාස කරන දෙයක්. ඒක නිසා මේ නඩු වැඩි වෙන්නේ යයි, නඩු ඇති වෙන්නේ යයි, මිනි මරා ගන්නේ යයි, ගහ ගන්නේ යයි, මංකොල්ල කන්නේ යයි, ස්ත්‍රී දූෂණයයි, මේ වගේ කරුණු තිබෙන්නේ මොන හේතුව නිසාද? එතකොට දැන් අද ගත්තාම මත්කුඩු ප්‍රශ්නය වගේ දේවල් දැඩි ලෙස අපරාධ සහ මේ නඩු වැඩිවීමට බලපාලා තිබෙනවා. මම දැක්කා ඊ පෙරේදා මාධ්‍ය තුළ සිරියාවේ අලුත් මත්පෙත්තක් හොයාගෙන තිබෙනවා. ලෝකයේ රටවල් ගණනාවකින් සියෙන් ආණ්ඩුවට විරෝධය පළ කරලා තිබෙන මේ මත්පෙත්ත පිළිබඳව. එතකොට මෙවැනි කරුණු කාරණා නිසා තමයි මේ නඩු මේ විදිහට හැදෙන්නේ, නඩු නිර්මාණය වෙන්නේ. ඒකේ පසුබිම එතනයි. එතකොට ඒ සිද්ධීන් එක්ක තමයි පොලිසියට යන්නේ, උසාවියට යන්නේ මේ කාරණා සිද්ධ වෙන්නේ. අපි කතා කළොත් එහෙම බොහෝ වෙලාවට මම නීතිඥයෙක් නෙවෙයි, තමුන්සලා දන්නවා මෙතන නීත්‍ය මාත්‍රු රාශියක් ඉන්නවා. නමුත් 1505 ඉඳන් 948 වෙනකන් හදාපු නීති සමහර වෙලාවට මේ අපේ නීති පොතේ තිබෙනවා. ඉතින් දැන් චීනය, සිංගප්පූරුව වගේ රටක නඩුවක් වැඩිම වුණොත් අහන්න මාස එකහමාරක් දෙකක් තුනක් වැඩිම වුණොත් මාස තුනක් තමයි යන්නේ නඩුව අවසන් වෙනවා. එතකොට දැන් අපේ ප්‍රධාන කාරණයක් තමයි නඩු වැඩිවීම සමග උසාවිය වල ඇති වෙන ප්‍රමාදයක් එක්ක ඒ වගේම නඩු ඇති වෙන්නට එක් හේතුවක් තමයි දුගීභාවය රටේ. ඒ දුගීභාවය සමාජ අපරාධ සහ විශේෂයෙන්ම සමාජ කඩාහැලීමට දැඩි ලෙස බලපාන කාරණයක්. ඒ නිසා මේ දුගීභාවයට පත්වෙච්ච අය තමයි වැඩි පිරිසක් උසාවිය වල ගොඩ ගැහිලා ඉන්නේ. පෝස්තුන් ධනවතුන් ඉතාම අල්ප වශයෙන් ඉතාම සුළු වශයෙන් තමයි අපිට අධිකරණයකට ගියොත් දැක ගන්නට තිබෙන්නේ. ඒ නිසා මේ දුගීභාවයේ සමග දුප්පත්කමත් එක්ක මේ ඇතිවෙච්ච කාරණයක් ඒකයි මම කිව්වේ සමාජ ආර්ථික සහ දේශපාලන පසුබිමක් එක්ක තමයි මේ තරම් විශාල නඩු ප්‍රමාණයක් ඇති වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ தත්ත්වය සැලකිල්ලට ගත්තාම ගරු මුලාසනේ සභාපතිතුමනි අපි කල්පනා කරන්නට ඕනේ අංශ කිහිපයක්. එක පැත්තකින් අර රෝගවලට බෙහෙත් දීලා ප්‍රතිකාර කිරීම ඒක රෝග ප්‍රතිකාර කිරීම. ඒ වගේම රෝග වැළැක්වීම රෝග නිවාරණාංශය. මේ නඩු පිළිබඳවත් අර රෝග නිවාරණාංශය වගේම දැන් එම්ඕඑච් මහත්තුරු එහෙම කරන්නේ මිඩ්ඩයිෆ් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීලා කරන්නේ ගංගුල රෝග නිවාරණය සම්බන්ධයෙන්. ඒ කියන්නේ රෝග ඇතිවීම වැළැක්වීම සම්බන්ධයෙන් සමාජයට දෙයක් දෙයක් ගාන ගිහිල්ලා ඒ කටයුත්ත කරනවා. ඉතින් ඒ වගේ තමා මේ නඩු වැඩිවීම සහ දුගීභාවයත් එක්ක ඇති වෙන නොයෙකුත් ගැටු මහා සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න පිළිබඳව ආධ්‍යාත්මික වශයෙන් සමාජය තුළ යම් වැඩපිළිවෙලක දැඩි අවශ්‍යතාවයක් ඇති වෙලා තිබෙනවා. රටේ ජනතාව සංසුන් කිරීම, විනය ගරු කිරීම, හික්මීමක් ඇති කිරීම, සීලාචාර කිරීම, ඉවසීම, සදාචාරය මේ කියන කරුණු සම්බන්ධයෙන්. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන මේ වගේ කරුණු වලට ගියාම දැන් ගත්තාම ඉඩම් නඩුවක් එහෙම මට වඩා ගරු ඇමතිතුමා මේ ගැන තමුන්නාංශලා දන්නවා. ඉඩම් නඩු પરම්පරා ගානක් ඇහෙනවා. සමහරවිට තාත්තා දාපු නඩුව ඊළඟට පුතා තාත්තත් මැරිලා ඊළඟට පුතා මැරිලා පුතාගේ පුතා තුන්වෙනි પરම්පරාවත් සමහරවිට නඩු ආනවා නඩුව ඉවර වෙන්නේ නැහැ. ඊළඟට හිරගෙවල් වල තිබෙන තදබදයේ සම්බන්ධයෙන් හිරගෙවල් වල තදබදයත් නඩු ප්‍රමාද වීමට සහ නඩු දිග්ගැසීම නිසා ඇතිවන ප්‍රධානම කාරණයක්. ඉතින් මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්තාම අපි හිතන්නට ඕනේ මූලික වශයෙන්ම අපි මේ කරුණු පිළිබඳව අපි මොන විදිහේ ඇසකින් මොන විදිහේ කෝණයකින් මොන විදිහේ සංකල්පයකින් විශේෂයෙන්ම බැලිය යුතුද කියන කාරණාව. නඩු දිග්ගැසෙනවට මං හිතන්නේ මෙතන හුඟක් නීතිඥ මහත්තුරු ඉන්නවා. නීතිඥ මහත්තුරු නම් කැමති නඩු දිග්ගැසෙනවට. හැබැයි අවසානයේ අවුරුදු 10ක් 15ක් 20ක් ගිහිල්ලා නඩුවක් ඉවර වෙනකොට නඩුව කියවපු පැමිණිල් කාර්යයයි විත්තිකාර්යයයි දෙන්නම ඉවරයි. හැබැයි නීතිඥ මහත්තය තමයි පෝසත් වෙලා තියෙන්නේ. ඉතින් මේක තමයි මේ රටේ මේ 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 නඩු දිග්ගැසීම සහ නඩු ගොඩ ගැසීමේ ප්‍රතිඵලය වෙලා ඉතින් අනික් කාරණේ දැන් පහුගිය කාලේ හොඳ කාරණයක් ශ්‍රේෂ්ඨාධිකාරී විනිශ්චයකාරතුමාලගේ සංඛ්‍යාව වැඩි කළා. අභ්‍යාචනාධිකාරණයේ විනිශ්චයකාරතුමාලගේ සංඛ්‍යාව වැඩි කළා. එතකොට ඒත් එක්කම අපි මේ විවිධ අපේ සමාජ ශ්‍රේෂ්ඨයන් තුළ තිබෙන නොයෙකුත් සංවිධාන සමාජ සේවා ආයතන සුභ සාධන ආයතන ගමේ තියෙන ග්‍රාම සම්පත් සමිතිය කාන්තා සමිතිය බෞද්ධ සමිතිය ගොවි සංවිධානය තරුණ සමිතිය මේවා සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ අධිකරණ අමාත්‍යංශයට අයත් නොවන අමාත්‍යංශ විසින් කළ හැකි බොහෝ කාර්යභාරයක් තිබෙනවා. මේ සමාජය ශක්තිමත් කරලා විනයගරුක සමාජයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ගමේ පන්සලේ හාමුදුරන්ගේ ඒ වගේ පල්ලියේ පියතුමාගේ ඒ වගේම අනිකුත් දේවස්ථානවල වෙන්න පුළුවන් Hindu ආගමික ඒ වගේම Hindu ගත්තාම භගවත් ගීතාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කිතුනාගම ගත්තාම බයිබලය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බෞද්ධ දර්ශනය ගත්තාම ත්‍රිපිටකය වෙන්නට පුළුවන්. එතකොට ඒ විදිහට මේ කරුණු විශේෂයෙන්ම බලපානවා. ඉතින් ඒක නිසා මේ தත්ත්වයන් එක්ක බොහෝ විට මම දකින්නේ අපි කොහොමද මේ தත්ත්වෙන් මිදෙන්නේ කියන කාරණාව. තව එක කාර්යයක් මම කියන්නම්. මේ අද තිබෙන ප්‍රශ්නවලදී ප්‍රධාන වශයෙන්ම රටේ තිබෙන ආර්ථික අර්බුදයක් එක්ක මේ බැංකුවලින් ණය ගැනීම සහ ඒ වගේම වාහන ලීසින් කරන අය පත්වෙලා තිබෙන තත්ත්වය ගත්තහම ගරු ඇමතිතුමනි ප්‍රධාන වශයෙන්ම ලීසිං කරන ආයතන අද හැසිරෙන ආකාරය ඒක කවදත් එහෙමයි දැන් ඒක වැඩි ඒගොල්ලන්ටත් ආර්ථික අර්බුදේ තිබෙනවායි කියලා කියනවා නමුත් ඊටාම ඒක ඒක පැත්තක මංකොල්ල කෑමක් වගේ තමයි සිද්ධ වෙන්නේ ඒක නිසා ලීසිං කරන ආයතනත් ප්‍රධාන වශයෙන්ම මේ සම්බන්ධයෙන් මේ පිළිබඳව මේ මේ තිබෙන නීති රීති පිළිබඳව යම් සරලභාවයක් ඇති කිරීම අවශ්‍යයි මොකද රටේ ආර්ථිකයත් එක්ක හැම කෙනෙකුටම මේ தත්ත්වය බලපාලා තිබෙනවා එවැනි දේවල් අපි අඩු කර ගැනීම ඉතාමත් අවශ්‍යයි අනිත් එක තමයි බැංකු නායකත් අයගේ දේපළ වෙන්දේසි කිරීම දේපළ වෙන්දේසි කිරීමේදී අද තිබෙන ආර්ථික අර්බුදය නිසා ඒ වාට යම්කිසි කාල සීමාවක් දීලා ඉතින් ඒ කටයුතු අපි කිරීම ඉතාමත් අවශ්‍යයි ඒක නිසා සිරගෙවල් පිරී තිබීම සහ මම කියපු අනිකුත් සියලු කාරණා ගත් විට ප්‍රධාන වශයෙන්ම නව සංකල්ප සහ නව අදහස් එක්ක අලුතෙන් හිතලා මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් අපි හදන්නට ඕනේ මේ නඩු ගොඩ ගැසීම කියන එකම ඒකට මොකද්ද අධිකරණ අමාත්‍යංශයෙන්ම දිය යුතු තීන්දුව තීරණය කියන කාරණයට වඩා අධ්‍යාපන ශාස්ත්‍රය සහ අනිකුත් රාජ්‍ය පරිපාලන අනිකුත් අයිති අමාත්‍යංශ ආගමික සංවිධාන ඒ තුනෙන් යම් විසඳුම් දීම ඉතාම අවශ්‍යයි කියන එක ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා.
Thank you. Honorable Gajendra Kumar Ponnambalam, you have 9 minutes. Order please. Honorable Musharraf to the chair.
Yes, Honorable Gajendra Kumar Ponnambalam.
Thank you, Honorable Presiding Member. I was originally allocated 12 minutes. It's being cut down to 9. That is almost a fourth. I think that's quite unfair. But anyway, I'll try and conclude my remarks within that time frame. Sir, I completely agree with the adjournment motion that has been filed today and that we are debating. The person who proposed the motion, the Honorable Member, being a lawyer himself, stated very correctly, given the economic situation that the country faces, if the country is to come out of this, one of the most important aspects will be to bring in foreign investments. And for that purpose, if the judiciary and the legal structure in the country is not improved, particularly with regards to the matter that we are discussing today, that is the immense amount of time that is wasted when a matter goes before courts. I think investors will find many other more attractive locations. There is no doubt about it. So when you are literally scraping the barrel, if you don't at least try and get your house in order, then once again, it will be a case of Sri Lanka missing the bus. So in that respect, I think this particular motion is very timely, and our party will fully cooperate with whatever steps that the government chooses to take in this regard. I was here for both the proposer's speech and the seconder's speech, but I don't know whether the Honorable Minister for Justice spoke soon after. I missed his remarks. In fact, I wanted to check, so I checked the Parliament channel to see whether your speech has been uploaded, but unfortunately it has not. So I don't know what he had said, if he had in fact spoken. But I wish to bring one important matter, particularly with regards to the constituency that we represent, which is the Northeast. You see, sir, whilst generally speaking, the judicial system has to be improved to a point where we cut down on the time spent in court. You see, when you talk in terms of civil matters, which is what the proposer was primarily talking about, it's a totally different thing to when you talk of criminal matters, because when it concerns a criminal matter, a person's liberty is at stake. More often than not, there are occasions when people are in remand, custody, and it takes years and years So generally speaking, when it comes to criminal matters where one's liberty is curtailed, there is a more sort of added reason to have these matters expedited so that some sort of finale can be brought and closure can be brought to the person concerned. But the point that I want to specifically talk about when it comes to these criminal matters is with regards to the PTA. Now, our constituency, the members of parliament, the Tamil members of parliament in particular that represent the Northeast, have consistently been talking about this issue. We have had several meetings both with previous governments, with the present government, with the ministers concerned. We have gone to the Attorney General's department in our own capacity, spoken to the Honorable Attorney General himself on several occasions. And we have been urging that the cases with regards to the PTA be brought to a close. And we say that for the reason, the moment the government itself has accepted, not only domestically but internationally, that the PTA is a draconian law, it's an unjust law and in fact must be repealed, then the fact that those cases are outstanding becomes completely untenable, Honorable Presiding Member. And the onus is on the government, therefore. In fact, I believe that the government has on several occasions made commitments with regards to a moratorium on the PTA being used. Of course, it's that moratorium is on the breach, being observed in the breach. But still, when the government has gone to that extent, not only this government, even the previous government, has gone to the extent of admitting internationally that the PTA must be repealed and new, more humane laws must, if at all, be brought in, then it becomes imperative that the government takes up the question of political, the Tamil political detainees as a political issue. You can't just leave it to the Attorney General, because naturally the Attorney General is not a ideally not a political personality. You know, he must not decide on policy. Policy is something that this House must decide, and it is the government that must decide on these things. So when the governments, not only this government, even the previous government, has accepted that this PTA is a draconian law and must be repealed, then it is our view, and we will urge very strongly that all these detainees be released immediately. There are, in total, my figures would suggest that there are 19 individuals today being either convicted. I think there are around 7 convicted individuals who also have more cases that are ongoing. But other than for that, a total of 19 cases outstanding. Cases that are ongoing and with people in remand, you have Selvaraja Kirubakaran, Tambaya Prakash, Nadesan Kugadasan, Subramaniam Surendran, Yogaraja Nirojan, Kanagaratnam Adittan, and Kartigesu Sivaji. The last three, that is Surendran, Nirojan, Adittan, was due for
Honorable
judgment.
Member, you have 2 more minutes.
It was due for judgment, and today, in fact, was judgment day. Again, on the third occasion, it's been postponed. It's been postponed. Then you have convicted people like Navaratnam, Sanmugalingam, Surya Kumar, Sanmugarajan, Sellature Kirubaharan, Ramachandran, Valentino, Madanasekaran. Now these are convicted individuals. And then on appeal, you have another 5. Sivakumar, Parthiban, Ananda Sudaharan, Nimalan Thangavel, and Umar Kadas. Now, sir, with regards to the first name, Selvaraja Kiruvaharan, see how unreasonable this is. A case carried on for 11 years. At the end of it, it was a forced confession. Court found that it was a forced confession, ruled the confession out. He was acquitted. Then the AG's department goes and files two new cases on the same confession. On the same confession. So when a court has already rejected that confession, saying that it is not voluntary, for the AG's department to then thereafter file two new cases based on the same confession, these are very unjust steps, Honorable Presiding Member. It might be completely correct when you look at the law and the rules, but these are just blatantly unfair and unjust actions.
Honorable Member, basis, your time is over.
I'm winding up, and it is on that basis that I asked the Honorable Minister. I think the President, when he made a visit to the UK, he has in fact made various commitments to the diaspora, saying that he will look into this matter and in fact release all these political prisoners. Look, it's 15 years since the war ended. Normally, Honorable Presiding Member, when political prisoners come to an end, they are released when that project that might have been seen as a crime has come to an end. When that project doesn't exist to carry on by keeping them under custody, it is just completely unfair.
And
I think the government and the Honorable Minister must intervene in this regard and must not look to try and again release just a few individuals at a time, but must take a policy decision and release all of them. Thank you, sir.
Thank you. Ilangata Honorable Mohan P. D. Silva, you have 7 minutes.
Budhumata Stutiwantenawa Mulasana Arudagaru Mantrithumani, ada adhikarnawala nadukatayutu siduwana pramada saha ewata balapana hetu pilibandame sabhawa kalpana awasthawa apita awasthawa laba dima pilibandawa api kawuruth danna karanayak thamai me rate adhikarna paddathiya pilibandawa me rate janathawage loku viswasayak thiyena. Namut garu mantrithumani, me adhikaranata taniyama yuktiya pasindalanna bæha. Yuktiya pasindalana kota neethipath departamentu sahayoge e wagema polisiya e wagema neethinya prajawa anith patten me naduwala paarshawakarame hama denagema sahayogaya garu adhikaran laba denno. Ehema nannam eyage sahayoge nishayakaran laben nannam adhikaranayata pahasu wenna tamange karyabara ishta karanna. හැබැයි මෙතන තියෙන මූලිකම ප්‍රශ්නයක් තමයි දැන් කවුරු හරි ගරු අධිකරණ ඉදිරියට ගියාම යුක්තිය සාධාරණ ලබා ගන්න සමහරක් වෙලාට බොහෝ කාලයක් බලාගෙන ඉන්නවා තමන්ට සාධාරණයක් කරගන්න. ඉතින් මේක ඇත්තටම සමාජ බරපතල සමාජ ප්‍රශ්නයක්. දැන් විශේෂයෙන්ම අධිකරණ කටයුතු වල ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ගැන කතා කරනකොට මේක බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. දැන් ගරු අධිකරණ අමතුමා මන්දනිතුමා කිව්වා මේ වෙනකොට අධිකරණවල නඩු 11000කට ආසන්න ප්‍රමාණයක් ගොඩ ගැහිලා තියෙනවායි කිය. මම මගේ අතේ තියෙන සංඛ්‍යාල එක නම් ඊට වෙනස් මම හිතන මම එතුමාගේ කාරණේ පිළිගන්නවා. නමුත් දැන්ට 2002 6:30 වෙනිදා වෙනකොට ගරු සභාපතිතුමනි මහේස්ත්‍රාත් අධිකරණේ නඩු 850000කට ආසන්න ප්‍රමාණයක්, ඒ වගේම දිශා අධිකරණේ 267000කට ආසන්න ප්‍රමාණයක්, මහා අධිකරණේ 30000කට ආසන්න ප්‍රමාණයක්, වාණිජ මහාධිකරණයේ 8000කට ආසන්න ප්‍රමාණයක්, සිවිල් අභියාචන මහාධිකරණයේ 7000කට ප්‍රමාණයක්, ඒ ඊළඟට කම්කරු නිශ්ච සභාවල 5543කට ආසන්න ප්‍රමාණයක්, ශ්‍රේෂ්ඨාධිකරණයේ 5000කට ආසන්න ප්‍රමාණයක්, අභියාචන අධිකරණයේ 3506කට ප්‍රමාණයක්, ළමා අධිකරණවල 1600කට ආසන්න ප්‍රමාණයක් සහ විශේෂ මහාධිකරණයේ නඩු 3ක් තියෙනවා කියලා තමයි සංකාලකනවල තියෙන්නේ. ඉතින් මේක බරපතල සමාජ තත්ත්වයක් කියන කාරණේ කියන්න ඕනේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක සාධාරණ ඉෂ්ට කරගන්න ලොකු කාලයක් ගත වෙනවා. දැන් මේකට බරපතල හේතු විශාල හේතු ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම එක හේතුවක් තමයි මේ විනිශ්චයකාරවරුන්ගේ මදිවීම. දැන් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ හිටපු කරු අධිකරණ අමතුමා එවකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කාලේ විනිශ්චයකාරවරු සහ අධිකරණ සංඛ්‍යාව වැඩි කරා. දැන් ඒ කාලේ මිලියන එකකට හිටියේ අපේ රටේ විනිශ්චයකාරවරු 15 දෙනයි. නමුත් දැන් තත්ත්වය මිලියන එකකට 18ක් වෙලා තියෙනවා අසන්න වශයෙන්. නමුත් සාමාන්‍යයෙන් අපි දන්නවා දියුණු රටවල් වල මිලියන එකකට විනිශ්චයකාරවරු 50කට අසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම අධිකරණ සංඛ්‍යාව වෙනස් විය යුතුයි. ඉතින් මේ தත්ත්ව වෙනස් කරන්න අපි විශ්වාස කරන ගරු අධිකරණ ඇමතුමා කාර්යබර ඉෂ්ට කරાવી. නමුත් මේක තියෙන මූල තව කාරණයක් තමයි ගරු සභාපතිතුමනි, දැන් මේ උසාවි ගන්න වැඩි කරන්න ගියාමත් සමහරක් වෙලාවට අපේ නීති සංගම් වෙනස් ඒකට විරුද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මම දන්නවා ඒවා සමහර ප්‍රාදේශීය නීති සංවිධාන තමන්ගේ අධිකරණ බල සීමාවෙන් තවත් ඒවා ගන්නවට විරුද්ධයි. ඉතින් නමුත් මම හිතන්නේ මෙතනදී විශේෂයෙන්ම අපි බැලිය යුත්තේ නීතිඥවරු හැටියට අපි ගැන නෙවෙයි අපේ ප්‍රජාව පිළිබඳව. ඒ නිසා මම හිතන්නේ ගරු අධිකරණ මැතිතුමා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරාවි කියන විශ්වාසය මේ තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ ලොකු කාර්යභාරයක් තියෙනවා මේ යුක්තිය පසින් දීමේ කාර්යයේදී. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ අපි දන්නවා නිලධාරීන්ගතාවයක් තියෙනවා. ඉතින් ඒ කොහොම වුණත් අපි දන්න කාරණේ තමයි සමහරක් වෙලාවට අධිකරණ වලින් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ඉල්ලලා නඩු ගොනු කරාම ඉතාම දීර්ඝ කාලයක් ගත වෙන අවස්ථාල් තියෙනවා. ඉතින් තාමත් මේ தත්ත්වය වෙනස් වෙලා නැහැ. මට මතකයි මම මේ ගෞරව ස්වභාවෙත් කිව්වා ඒක බලපිටි උසාවියේ තාම නඩුවක් තියෙනවා. ඒ ඉතාම පැරණි නඩුවක් තාම නීතිපති වෙ සම්බෙලා නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ සම්බන්ධයෙන් ගරු අධිකරණ ඇමතුමාගේ අවධානය යොමු කළ යුතුයි. මොකද මේ සොයා බැලීමක් කළ වෙනම නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති උපදෙස් ලැබපු නඩු පිළිබඳව ඒවා ඉතාම ඉක්මනින් නීතිපති උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු දෙන්නේ අපි කරනවා. ඉතින් අනිත් පැත්තේ පොලිසිය. දැන් පොලිසිය තමයි මම හිතන්නේ මූලිකම කාර්යභාරය ඉෂ්ට කරන්නේ. මොකද මූලික විමර්ශනය කරන්න පොලිසිය ළඟට බී වාර්තා ඒ වාර්තා ඉදිරිපත් කරමින් උසාවියට මේ කාරණය ගැන පොලිසිය. හැබැයි අපි දන්නවා සමහර දැන් පොලිසිය තියෙන මූලික ප්‍රශ්න තමයි දක්ෂ පළපුරුදුදාරින්ගේ ලොකු හිඟයක් තියෙනවා. මේක දැන් පොලිසිය සමස්තයක් හැටියට ගත්තොත් අද බරපතල නිලධාරී හිඟයක් තියෙනවා. ඔව් මේ தත්ත්වය නිසා මේ දක්ෂ පළපුරුදුදාරින්ගේ හිඟය නිසා සමහර කාරණා පිළිබඳව අපරාධ පිළිබඳව වසන් වීමේ தත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ විමර්ශන කටයුතු කඩිනමින් ඉෂ්ට කරන්න පුළුවන් හැකිවන ආකාරයට පොලිස් දෙපාර්තමේන්තුව ශක්තිමත් කළ යුතුයි කියන ඉල්ලීම තමයි අපේ තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් කරු මූල අසන වලට මන්ත්‍රීතුමනි, දැන් පොලිසියේ පහසුකම් ප්‍රමාණ අතරම අපි දැක්ක පහුගිය කාල සීමාවේ පොලිසිය ලොකු මහත්තයරක් ගන්න පොලිසිය වාහනයක් තිබුණේ නැහැ. කාගේ හරි වාහනයක නැගලා තමයි යන්නේ. එහෙම නැත්නම් වෙන ත්‍රී වීලර් එකක යනවා. එතකොට ඒ කටයුතු කරන්න බෑ.
Honorable Minister, you have 2 more minutes.
ඉතින් එතෙන්දී අපි ස්තුතිවන්ත වෙනවා අපේ මහජන ආරක්ෂක ඇමතුමාට. දැන් එතුමා වෙන කෙටි කාලයක් තුළත යම් ජීප් රථ සහ මෝටර් සයිකල් සංඛ්‍යාවක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ එතෙන්දී ඒකෙන් යම් ශානාවක් ලැබෙනවා. නමුත් මම මෙතන කරු අධිකරණ ඇමතුමත් ඉන්න නිසා එක කාරණයක් කියන්න ඕනේ. අපි අධිකරණවලදී දැකලා තියෙන කාරණයක් තමයි සමහර පොලිස් නිලධාරීන් ඉල්ලීමක් කරනවා මේ කාරණේ ගරු විශ්වකාරතුමාගේ මේ නඩුව නීතිපතිතුමාගේ උපදේශනා යවන්න කි. එතකොට ගරු විනිශ්චයකාරතුමාට කොහෙද මේක තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න කි. එතකොට කියලා මේක මේ පොලිස් පදිතුමාගේ චක්‍රලේඛයක් තියෙනවායි. හැබැයි එතකොට විනිශ්චයකාරතුමා කියන්නේ මම බැඳලා ඉන්නේ අධිකරණ සේවා කොමිෂමේ චක්‍රලේඛ වලින් විතරයි, මම පොලිස් පදිතුමාගේ චක්‍රලේඛ වලින් බැඳලා නැහැ කි. ඉතින් ඒ නිසා මම හිතන්නේ මම ගරු අධිකරණ ඇමතුමාගේ අවධානයට යොමු කරන්න ඕන කරුණාකරලා ගරු අධිකරණ ඇමතුමනි මේ කාරණය අධිකරණ සේවා කොමිෂ සභාව පොලිසිය සහ නීතිපති බලපෑමේතු එකතුලා කර යුතු කාරණයක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක ඉතාම
මොනරුණම් කරන්න ඕන. Your time is over.
මම හිතන්නේ මට විනාඩි 10ක් තියෙනවා කිව්වා දැන් 8 කරා දැන් 7 කරා. මේ ඔබතුමාලා අතරම මූලාසනේ ඉන්නකොට මේ අපි ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. දැන් කතා කරන වෙලාවට ඔබතුමාලා කතා කරන දෙන ඕන තරම්. ඊට පස්සේ අපේ ඒ වයින් අපේ වෙලාවල තමයි අඩු කරන්නේ. ඉතින් එහෙම කරන්න එපා. මේ ඉතින් ඒක නිසා ඊළඟට අපිට මේ රස පරීක්ෂක වාර්තා ඉංග්‍රීසිලන් වාර්තා එනකොට කල්ගත වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේවා පිළිබඳව අපි වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ විශේෂයෙන්ම සමහර වෙලාවකට අගතිර පාර්ශ්ව නිසි සහයෝග ලබා දෙන්න විශේෂයෙන්ම අපි දකිනවා ස්ත්‍රී දූෂණ නඩුවලදී ලිංගික අපරාධ නඩුවලදී මේ අය යම් මැලිකමක් දක්වනවා ඉදිරියට ඇවිල්ලා සාක්ෂි ලබා දෙන්න. ඉතින් මේ සම්බන්ධයෙන් මම හිතන්නේ තියෙන නීති වෙනස් කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මට සෑහෙන දේවල් කතා කරන්න තිබුණත් මම කතා කරන්න ඔබතුමාට මම ගරු කරන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ අපි විශ්වාස කරන ගරු අධිකරණ මැතිතුමා සාධනීය වැඩපිළිවෙලක් මේ தත්ත්වය මගහරව ගන්න කරගෙන යනවා. ඒ නිසා එතුමාට එතුමා කරගෙන යන වැඩවලට අපි සම්පූර්ණ සහය ලබා දෙන කියන කාරණා ප්‍රකාශනපත් කරේ. ඒ වගේම සාගරකාර සම්මැතිතුමාට ස්තුතිවන්තන මේ යෝජනාව ගරු සභාවට ඉදිරිපත් කිරීම පිළිබඳව.
ස්තුතියි.